ඔනරබල් සුනිල් හඳුනෙට යුව 13 මිනිට්ස්
මට වෙලාව කොච්චර කරා
13 මිනිට්ස්
13 නියෝජක කතානායකතුමනි මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ අවස්ථාව ලබා දීම ගැන විශේෂයෙන්ම පහුගියදා ඇති වෙච්ච මේ ජාතික වදුරෙන් සොලි කුණාටු තත්ත්වයක් සහ ගම් වතුරෙන් පීඩාවටපත් වෙච්ච විශාල ජනතාවක් විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ උතුරු පළාතේ වගේම දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේත් මේ පීඩාවට ලක් වුණා ඒ ගම් වතුර පීඩාව ඊට පස්සේ තමිල්නාඩුව පැත්තට ඉන්දියාවටත් යම් බලපෑමක් සිද්ධ කළා තියෙනවා ලංකාවෙත් ඉන්දියාවෙත් අපේ සහෝදර රට ඒ මියගිය පීඩාවටපත් වෙච්ච දේපල හානි වෙච්ච සියලුම පවුල්වල අයට අපගේ කනගාටුව පළ කරනවා රජය හැටියට ඒ වගේම මේ කල්තැබීමේ විවාදයේදී මතුවුණ මූලික කාරණාවක් තමයි නිසි වැඩපිළිවෙලක් ව්‍යාත්මක වුණේ නැහැ කියන එක. ඉතින් ඇත්තටම විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලා දන්නවා මේ නව රජය පත් වුණාට පස්සේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ පහළ යාන්ත්‍රණය මෙවැනි හදිසි ආපදා තත්ත්වයකට කටයුතු කරන යාන්ත්‍රණය තමයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සහ රජයේ නිලධාරීන් ආරක්ෂක අංශ ඒ බොහෝ අංශ ඔබතුමාලගේ රජයන් යටතේ වැඩ කරපු අය. නමුත් මෙතන තිබිච්ච විශේෂත්වය ඔබතුමාලට අඳුරගන්න බැරි වුණා කියලා මම හිතනවා. මේ විවාදයක් වෙන්නේ ඒක නිසාමයි. මීට කලින් මෙවැනි ආපදා තත්ත්වයන්ට ලක් වුණාම ඒ අය කරන්නේ රාජකාරිය. නමුත් මේ වතාවේදී ඒ අය කළා රාජකාරියක් වගේම මේ එකතු වෙච්ච සාමූහික මිනිස් හැඟීම. මොකද ඒ හැඟීම තමයි වැඩ කරේ ඇත්තටම. ඒ හැඟීම අපට මෙතන වෙන්කර මුදල් වලින් මනින්න බෑ. මොකද මේ ආපදා තත්ත්වයේදී ඒකට මැදිහත් වෙච්ච සියලුම ආරක්ෂක අංශ නිලධාරීන් රජයේ නිලධාරීන් ස්වේච්ඡාවෙන් වැඩ කරපු බොහෝ කණ්ඩායම් අපේ ගරු මන්ත්‍රීතුමාලා ඒ හැඟීමත් එක්ක වැඩ කරා. ඒ හැඟීමත් එක්ක වැඩ කරපු නිසා වෙන්න තිබිච්ච අද මේ ගරු පාර්ලිමේන්තුවේ කතා කරන්න තිබිච්ච බොහෝ දේවල් මග අරගත්තා. කතා කරන්න අවශ්‍ය නොවන මාතෘකා බවට පත් වෙලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද මම ඒකට කියන්න ඕනේ එයාට නිසි ගෞරවයේ සහිතව අපේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා, ඒ වගේම ආරක්ෂක ලේකම් සප්පන් තුයකොන්ද මැතිතුමා, ඒ වගේම ලුතිනන් ජෙනරල් හමුදාපති වික්‍රම ලියනගේ හමුදාපත්තුමා, ඒ වගේම විශේෂයෙන්ම අතිරේක ලේකම් අපේ ආපදා කළමනාකරණ අංශයේ ආරක්ෂක අමාත්‍යංශයේ KG ධර්මතිලක මහත්මා ඉතාම ඉක්මනින් මැදිහත් වුණා. මොකද මම ඒක පුජ්‍යලිකව දන්නේ මාතර දිස්ත්‍රික්කයේ මම මැදිහත් වෙච්ච අවස්ථාවේදී එදා 24 වෙනිදා රෑ මේක දකුණෙන් පටන් ගත්තේ ඒ 24 වෙනිදා රෑ ඒ තත්ත්වය ඇති වෙනකොට අපි බැලුවා 25 වෙනිදා A level විභාගෙ පටන් ගන්නවා. ඒ A level විභාගයට යන්න ළමයින්ට බැරි ප්‍රශ්නයක් වෙනවා අනිවාර්යයි. මම ගරු අගමැතිතුමියට කතා කළා එතුමියත් ඒක පිළිගත්තා. විභාගයේ දින 3කට කල් දානවද කියන සාකච්ඡාව පාව ආවා. මොකද ඒකට හේතුව ළමයි කොහොමද මේ පාසල් වලට ඉක්මනින්ම යන්නේ උදේ පාන්දර කියලා. නමුත් ඇත්තටම මම මගේ අත්දැකීම කියන්නම්. එතකොට ඔබට මේක හරියට පැහැදිලි වෙයි. අපේ මැදිහත් වීම කොහොමද සිද්ධ වුණේ කියලා. මාතර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම අකුරැස්ස අතුරලිය මාලිම්බඩ කඹුරුපිටිය වැලිපිටිය කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පහ නිරන්තර මේ ගම් වතුර තත්ත්වයට මැදිහත් වෙනවා ඇති වෙනවා. ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහේම ඉන්නේ ප්‍රාදේශීය ලේකම් තුමියන්ලා 5 දෙනෙක්, කාන්තාවන් 5 දෙනෙක්, අකුරැස්ස අනෝජා, අතුරලිය නිරෝෂා, මාලිම්බඩ උමේෂා, කඹුරුපිටිය චින්තා, බැලිපිටිය නදීකා. මේ 5 දෙනාම එදා රාත්‍රියේ ආපදා කළමනාකරණ නිලධාරීන් එක්ක මුළු රෑ පුරාම හිටියා. ඒ සියලුම ආරක්ෂක අංශවල අවශ්‍යතාවයන් යොදාගත්ත යුනිකෝන් බෆල් අට්‍රැක්ටර්, ඒ වගේම නාවික හමුදා කණ්ඩායම්, විශේෂයෙන් මම කියන්න ඕන ආමි යුනිකෝන් 7ක් මාතරට ඒ වෙලාවේ ආව, නේවි බෝට් 3ක් ආවා. මාලිම්බඩ ප්‍රදේශයේදී විශේෂයෙන්ම තේ කර්මාන්තයේ දෙන අයගේ ට්‍රැක්ටර් රථ අපි ලබා ගත්තා. ඊට පස්සේ උදේ ඒ ලෙවල් විභාගේ පටන් ගන්නකොට අපේ අභිප්‍රාය තිබුණේ හැම ළමයෙක්ම අනිවාර්යයෙන්ම වෙලාවට විභාග පන්ති කාමරයට ගෙනියන එක කියන එක. ඒ වෙනුවෙන් ස්වේච්ඡා කණ්ඩායම් ගොඩක් මැදිහත් වුණා. ඒ වෙනුවෙන් ස්වේච්ඡාවේ මිනිස්සු ඉදිරිපත් වුණා. ඒ අය බැලුවේ නැහැ චක්‍රලේක පිළිමදව. අන්න ඒ වෙලාවේදී අපිට ප්‍රශ්නයක් මතුණා, මේක කොයිතරම් දුර ඇදෙයිද කියලා අපට අවබෝධයක් තිබුණේ නැහැ. ඒ නිසා ඇදෙන දින ගණන බලලා අපි සැලසුමක් හැදුවා. ඒ අතිරේක ලේකම් ධර්මතිලක මහත්මයාට කතා කරලා අපි කිව්වා මේ අයට අවශ්‍ය පියවර ගන්න ප්‍රතිපාදන වෙන් කරන්න කියලා. ඒ ප්‍රතිපාදනයෙන් කරද්දී උදේ වෙනකොට අපට මිලියනයක ප්‍රතිපාදන ලැබුණා මාතර දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය සඳහා මෙදිහත් වෙන්න අවශ්‍ය ඕනම ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. ඒ ඒ ඒ තරම් වේගවත් ක්‍රියාමාර්ගයක් ආවේ මට මතකයි යුනිකෝඩ් බෆල් අපට තිබුණ නැහැ වෙලාවේ මාතර එකයි තිබුණේ සීදුවෙන් අපි එදා රෑම ගෙන්න ගත්තා තව දෙකක්. මොකද අකුරැස්ස යට වුණොත් අනිවාර්යයෙන්ම මාතර රාහුල විද්‍යාලයට පවා යන ළමයි ඉන්නෝ ඒ ලෙවල් විභාගෙට. මාතර නගරයට යන ළමයි ඉන්නෝ. ඒ ළමයි ගෙන මේ අවශ්‍යතාවය අපට තිබුණා තැන් කිහිපයක යට වෙන අනතුර තිබිච්ච නිසා නිල්වලා ගඟ පිටාර ගලලා. මෙන්න මේක තමයි ඇතිවෙච්ච යාන්ත්‍රණය මම දැක්ක පුජ්ජලික අත්දැකීම. රෑ එළිවෙනකන් ඒ නිලධාරීන් ආපදා කළමනා කරන මධ්‍යස්ථානයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් හිටියා. ඒ අය ගෙදර ගිහිල්ලා ආවේ නැහැ. මොකද ඒගොල්ලන්ට ගෙදර ගිහිල්ලා එනවනම් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා. ඒගොල්ලන්ටත් එන්න වේද කියලා සැකයක් තිබුණා. හැබැයි ඒගොල්ලන්ට වාහන ටික ගෙන්න ගන්න ඒ නිලධාරීන් රැඳී සිටීම අත්‍යවශ්‍ය වුණා. සමහර කාන්තා නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් තුමියන්ලා තමන්ගේ දරුවොත් එක්කගෙන ඇවිල්ලා හිටියා කාර්යාලවල. මම පුජ්ජලික මැදිහත් වෙයි කියන මම දන්නවා. මං ඒ සියලු කාන්තා නිලධාරීන්ට විශේෂයෙන්ම අපේ ප්‍රාදේශීය ලේකම් තුමියන්ලා පස් දෙනාම මේ කඩයුත්තට එක වගේ මැදිහත් වුණා. දිස්ත්‍රික් ලේකම්තුමා ගණේෂ් මහත්මයාත් මැදිහත් වුණා. ඒ වගේ මං කියන්න ඕන ඒ වෙලාවේදී අපට උගහාක් උදව් කළා මාතර දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ලුතිනන් කර්නල් කලුම් කුලගමගේ මහත්මයා. ඒ වගේම දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහත්මයා. මම මේ නම් කියන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. ඒ මැදිහත් වෙන නිලධාරීන්ගේ නමක් අඩුතරම මේ පාර්ලිමේන්තුවේ හැන්සාදාර්තාවට ඇතුල් කරන්නවත් බැරි වෙච්ච ඉතිහාසයක් අපි දන්නේ. මම මේක ඔබට කියන්නම්. ඒ කාරණාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ආපදා කළමනාකරණයට වෙන් වෙච්ච ප්‍රතිපාදන වලින් මේ වෙන් කරපු ප්‍රමාණයන් අනුව හිතුවොත් එහෙම මේ 2024 නොවැම්බර් මාසේ 21 වෙනිදා ඉඳලා. ඔක නොවැම්බර් මාසේ 21 කියන්නේ විශේෂ දවසක් නිසා මම මේ කියන්නේ. නොවැම්බර් මාසේ 21 දවසේ ඉඳලා මේ දක්වා අද දක්වා කාලය තුල මිලියන 149ක් ජාතික ආරක්ෂක ආපදා වෙනුවෙන් මේ වැසීෂ්‍ය කඩිනම් සහන වැසීෂ්‍ය යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වියදම් කළා තියෙනවා. මිලියන 149ක්. නමුත් 2024 පස්වෙනි මාසේ 15 ඉඳලා ඔක්තෝබර් මාසේ 20 දක්වා මාස පහමාරකට ආපදා කළමනාකරණයකට මාස පහකට මිලියන 307ක් වියදම් කළා තියෙනවා. ඒ කියන්නේ මම මේ දෙක වෙනස් කරේ වෙන් කරේ වෙන මොකක්ද නම් මේ මැතිවරණ ඉඳලත් මේ දක්වා කාලය තුල මිලියන 149ක් වෙන් කළා තියෙනවා ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන්. ඒ වගේම ලබා දීලා තියෙන මුළු ප්‍රතිපාදන මිලියන 565යි මේ අවුරුද්දේ මේ දක්වා. තවත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලව ඉතුරු වෙලා තියෙනවා ගරු නියෝජ කතානායකතුමනි මිලියන 282ක්. මිලියන 282ක් නැවත ඉතුරු වෙලා තියෙනවා රටේ ආපදා සත්‍ය සම්බන්ධයෙන්. මම පිළිගන්නවා විශේෂයෙන් අම්පාර දිස්ත්‍රික්කේ තියෙන ඉතුරු වෙලා තියෙනවා 67,58,000ක්. මඩකලපුවේ දිස්ත්‍රික්කේ ඉතුරු වෙලා තියෙනවා මිලියන 13ක්. ඒ කියන්නේ 136,000ක්. තිරුකුණාමලයේ දිස්ත්‍රික්කේ 20,22,993ක් දැනට ඉතුරු වෙලා තියෙන ප්‍රතිපාදන. මුළු ප්‍රතිපාදන මිලියන 282ක් දැනට ඉදිරි මාස 3 මේ කාලය තුල සඳහා ප්‍රතිපාදන ජාතික ආපදාවකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හැටියට වෙන් ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම මිලියන 2024 වර්ෂය දා ලැබිලා තියෙන ප්‍රතිපාදන මිලියන 735යි දැනට ලබා දීලා තියෙනවා මිලියන 565ක්. වැසීෂයේ යටතේ දැනට ඉතුරු වෙලා තියෙනවා මිලියන මං කිව්ව විදිහට 169ක්. වැසීෂයේ දනුව වෙන් වෙලා තියෙනවා අමතර මිලියන 282කුත් තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් මං ස්තුතිවන්ත වෙන්න ඕන මේ වෙලාවේදී මේ ආපදා තත්ත්වයේ දිහා බලලා චීන සමාජවාදී ජනරජය මට මතක හැටියට මිලියන 30ක විතර ඩොලර් මිලියන 30ක විතර අපිට ප්‍රතිපාදනයක් රුපියල් මිලියන 30ක මේ හදිසි ආපදා තත්ත්වයේදී ලබා දුන්නා අපි මාධ්‍යෙන් දැක්කා. මේ වෙලාවේදී ලබා දුන්නා. ඊට කලින් අපිට දැක්කා ඊට කලිනුත් ඒ වගේම උතුරු පළාතේ කිලිනොච්චිය මුලතිව් වගේම දකුණු පළාතේ ආපදා තත්ත්වයන්දී චීන රජයේ ප්‍රතිපාදන ආධාර ලබා දීලා තියෙනවා රුපියල් මිලියන 400ක්. මම ස්තුතිවන්ත වෙනවා. මේක සමාජයක් හැටියට අපි දකමු දෙයි. සමාජයක් හැටියට කවුරුත් එකතු වෙලා මැදිහත් වෙච්ච දෙයක්. ඒකදී මම ආයෙත් ඊයේත් මම මේ පාර්ලිමේන්තුවේදී කිව්ව දේ කියන්න ඕන. මේ ගරු නියෝජ්‍ය ඇමතිවරු මන්ත්‍රීවරු හුඟ දෙනෙක් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරන්න කලින් මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න කලින් තමයි තමන්ගේ ප්‍රදේශවලට ගිහිල්ලා ආපදා කළමනාකරණයට අදාළ ස්වේච්ඡා සංවිධාන එක්ක හමුදාවේ නිලධාරීන් එක්ක දිස්ත්‍රික් ලේකම්වරුත් එක්ක ප්‍රාදේශීය ලේකම්වරුත් එක්ක මැදිහත් වුණේ. ඒ ස්වේච්ඡා කටයුතු කළා තියෙනවා. ඒකෙන් මම අනිවාර්යෙන් විශ්වාසයෙන් කියන්න ඕන වගකීමෙන් කියන්න බුලන් මේ ආපදාවේදී එක රුපියලක්වත් නාස්ති කරපු නැති වංචා කරපු නැති එවගේ දෙයක් තියෙනවා නම් බය නැතුව විපක්ෂ තමුන්නාන්සලා ඉදිරිපත් කරන්න පුළුවන් වගකීමක් සහිතව මේ කඩයුතුදී මේ ගරු මන්ත්‍රීතුමාලා සහ නිලධාරී මැදිහත්තුණයි කියන එක මම මේක කියන්නේ වෙනමවා කසින්ද නෙමෙයි අපේ රිෂාඩ් බදුරුදීන් මන්ත්‍රීතුමා මේ ඉදිරිපත් කරේ යෝජනා විතාම සද්භාවයෙන් ඔබතුමා බලාපොරොත්තු වෙන තවත් මොන හරි මේකේ තමන්ගේ ගම් ප්‍රදේශ වල අයට සහනයක් ලබා ගන්න නමුත් ඉතිහාසයේ තියෙන නරක තත්ත්වයක් ඉතිහාසයේ තියෙන නරක තත්ත්වයක් මම ඒකදී කියන්න ඕන විශේෂයෙන්ම මේ දැනටමත් අපි අතිරේක ලේකම් ආපදා කළමනාකරණ අංශයේ යොමු කළා තියෙනවා අධ්‍යක්ෂක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළා තියෙනවා අම්පාර අඩ්ඩාච්චනේ පොතුවි ලාහුගලහ අක්‍රේපත්තු පාදේශයේ ලේකම් කොට්ටාසවල ආපදා සහන සැලසීම් පිළිබඳ පරීක්ෂණේ මේ පරීක්ෂණ ඉල්ලා හිටින්නේ 2023 වර්ෂයේ දෙසැම්බර් මාස අවසන් කාල සීමාවේ සිට 2024 වසරේ ජනවාරි මුල් මාස කාල සීමාව දක්වා ඇති වූ ගම් වතුර ආපදා තත්ත්වයේ හේතුවෙන් අවතැන් වූ පොත්ගලින් හට පිසු ආහාර හා වියලි සලාක ලබා දීම සම්බන්ධ නිරීක්ෂණයක් සිදු කරන ලදී. උක්ත නිරීක්ෂණ වාර්තා මගින් යම් වංචාකාරී හා විනය විරෝධී ක්‍රියාවන් සිදුකොට ඇති බවට නිරීක්ෂණය කරන ඇති අතර ඒ අනුව ඒ නිරීක්ෂණයට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ග්‍රාම නිලධාරී කොට්ටාස අම්පාර දිස්ත්‍රික්කයේ තියෙන මේ දේවල් පිළිබඳ මූලික විමර්ශනයක් සිදු කළා තියෙනවා. මූලික විමර්ශනයේදී වරදකරුවන් අනාවරණය වෙනවා නම් කටයුතු ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලීමක් කළා තියෙනවා. ඒක ඒ නිසා මොවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට 2024 11 වෙනි මාසේ යොමු කළා තියෙනවා මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න කියලා. මේක තමයි තිත් ඇත්ත. ඔබතුමාලගේ ඉතිහාස කතාව ගත්තොත් එහෙම සහන සලසන්න ගියත් බත් පැකට් එකනොත් වියලි ආහාරෙනොත් ගසා කෑමක් තමයි වාර්තා වෙන්නේ. අපි ඔබට කියනවා තව මාස කිහිපයකින් මේ විවාදෙ ගන්න. මේ විවාදෙදි බලන්න කොහේ හරි එහෙම අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවද කියලා. කොහේ හරි එහෙම වංචා දූෂණයක් සිද්ධ වෙලා තියෙනවද කියලා. ඇත්තටම තියෙන්නේ අනිත් පැත්ත. රජයෙන් වෙන්කර මුදලට වඩා වැඩියෙන් ඕනනම් වියදම් කළා ඇති. රජයෙන් වෙන්කර මුදලට වඩා සහන දීලා ඇති. මොකද ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙච්ච කණ්ඩායම් ගොඩක් ඉන්නවා. අපෙන් කිසි කෙනෙක් ඉල්වේ නැහැ තමන්ගේ වාහන වලට තෙල් ගහගන්න මුකුත්. අපි දන්නවා සමහර අපට ට්‍රැක්ටර් රථ වුණා තේ කර්මාන්ත ශාලාවල හිමියන් අපට ට්‍රැක්ටර් රථ ලබා දුන්නා. අපට බස් ලබා දුන්නා සමහර අය. මම එක දෙයක් කියන්නම් ගරු මන්ත්‍රීතුමා. අපේ ගම්පලාතේ තිබිච්ච කතාවක් තමයි හුඟක් වෙලාවට ආපදා කළමනාකරණයට වාහනය එනකන් මිනිස්සු බලාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් තිබුණේ ආපදාවට ලක් වෙච්ච මිනිස්සු බලාගෙන ඉන්න හමුදාවෙන් වාහනයක් එනකන් එගොඩ ගෙනියන්න. හැබැයි මේ පාරුනේ අනිත් පැත්ත. හමුදා උදේ පාන්දර ගිහිල්ලා බලාගෙන ඉන්න ළමයි ඉස්කෝලේ යනකන් එනකන්. විභාගයට යන ළමයි ඉස්කෝලේ යන එනකන් උදේ 6 වෙනකොට හමුදාව ගිහිල්ලා යටවේ චතන් වල යුනිකෝඩ් බෆර් තියාගෙන බලාගෙන හිටියා. මොකද ළමයි එන.
You have 2 minutes left.
මේක තමයි ඇත්ත. ළමයි එනකන් බලාගෙන හිටියා. නෑ නෑ ඔබතුමාගේ ඔබතුමා තොප්පිය දාගන්න එපා.
උදව් කරලා තිබුණ නෑ ඒකයි මම මේ සභාවට ඊයත් කිව්වේ අදත් කිව්වේ
ඔබතුමා මැදිහත් වීමක් නෙමෙයි මේ ඉතිහාස කතාවේ තියෙන එහෙම ඒවා ඉතිහාස කතාවේ තියෙන්නේ බත් පැකට් එකිනුත් ගසාගෙන කාපුවා මම කියන්නේ ඒක නැත්තම් මේ ආපදා කළමනාකරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගඳවලා මේක විමර්ශන අහන්න ඕන වෙන්නේ නැහැ. ඒ ඉතිහාසය වෙනස් කළා තමයි දැන් අපි මේ ඇවිල්ලා තියෙන්නේ. මම කියන්නේ ඒකයි. මම කියන්නේ මෙතනත් යම් අකටයුත්තක් වෙලා තියෙනවා නම් ඒක අපි වෙනම පරීක්ෂණයක් කරන්න වෙනම කතාවක්. නමුත් මම කියන්නේ වෙනදා ආපදාවක් වුණාට පස්සේ වාහනයක් හොයාගන්න නැහැ. එහෙම තත්ත්වයක් තියෙන යොමු කිරීමක් නැහැ. මෙහෙවීමක් නැහැ. මැදිහත් වීමක් නැහැ. මම කියන්නේ ඒකයි දැන් අද මේ වතාවේ සිද්ධ වෙච්ච දේ රාජකාරියට වඩා හැංගීමක් තිබුණා සාමූහිකත්වයක් තිබුණා බැඳියාවක් තිබුණා බැඳීමක් තිබුණා අන්න එතන මේ වෙනස ඒකයි මම කියන්නේ ළමයි එනකන් හමුදාවේ නිලධාරීන් ගිහිල්ලා බලාගෙන හිටිය බව මම දන්නවා දියලපේ අකුරැස්සේ අපේ දියලපේ ප්‍රදේශයේදී බෝට්ටුවක් පෙරළුණා සිද්ධියක් සිද්ධ වුණා ඒක වාර්තා වුණා කොටු වෙච්ච ළමයි ගන්න ගිහිල්ලා කියලා නමුත් එක ළමයා කුඩාකත් කිසි කරදරයක් සිද්ධ වුණේ නැහැ කිසි කෙනෙකුට කරදරයක් සිද්ධ වුණේ නැහැ ආපදාවේදී සියලු දෙනාම බේරගත්තා. නිලධාරීන් ඒ තරම් කාර්යක්ෂම මැදිහත්ුනේ ඇයි? ඒ කාර්යක්ෂම මැදිහත්ුනේ එනවා කන්නේ නෙමෙයි. ඒගොල්ලොන්ගිට දැනුණ හැඟීමක් තියෙනවා. තමන්ගේ පඩිය නෙමෙයි මෙතන වැඩේ. අපි හැමෝම එකතු වෙලා මේ මන්ත්‍රීවරු හැමදෙනාම එකට මැදිහත් වෙච්ච ස්වභාවේ. මැදිහත් වෙච්ච ස්වභාවය ගැන උන්ට ඇගෙීමක් තිබුණා. හුඟක් දෙනෙක් රාත්‍රී නතර වෙලා හිටියා. අපට ඒක තමයි හුඟක් අය කිව්වේ මීට කලින් ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු මේ වගේ රෑවිල් අපිත් එක්ක නිදි මරලා නැහැ කිව්වා. අපිත් එක්ක මේ වගේ එකට ඉඳලා නැහැ කිව්වා. මේ අපි දැක්කේ නැහැ කිව්වා. ඒ හින්දා ඒගොල්ලන්ට තිබුණ බැඳීම ඒක රාජකාරීමේ බැඳීමක් නෙමෙයි. මේක මෙහෙයුමක් හැටියට බැඳීමක් තිබුණා. මේ ආපදාවේ මේ තරම් කතා කරන තරම් දෙයක් ඉතුරු වෙන්නේ නැති මට්ටමට මේක මේ විදිහට විසඳුනේ ඇත්තටම ස්වේච්ඡා කණ්ඩායමක් හැටියට අපි හැමෝම මේකට මැදිහත් වෙච්ච නිසා. ඒ නිසා තමයි කියන්නේ වෙනදා වාහනයක් එනකම් මිනිස්සු බලාගෙන ඉන්නවා. බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි. නෑ කියන්නේ නෑ. ඒ කියන්නේ මම කියන්නේ ඒක එහෙම හිතෙන්න තරම් ඔබතුමාට ඇති වෙච්ච හැඟීම අර ඉස්සරහ තිබිච්ච අත්දැකීම් පැත්තකින් තියලා වියලිසා අහකාරයට ගහලා බත් පැකට් එකනුත් ගහලා ඒව බෙදන ඒවා වෙන පැත්තකට ගියපු කාලේ වෙනස් කරලා අපිත් එක්ක එකට බැහැලා වැඩේට බහින්න ඇති වෙච්ච හැඟීම ගැන එකඟයි. ඒක තව ඉස්සරහට ගේනවා මේගොල්ලෝ. ඔන්න බලන්න තව ඉස්සරහට
ගේනවා.
ඊට පස්සේ වැඩේට බහින්න වෙනව එක්කෝ නැත්නම් ඔබතුමාලා පාර්ලිමේන්තුරා එවන්නේ නැහැ. මේ රටේ ජනතාව හරි ඇත්ත ඒක තමයි. ආපදා කියන්නේ අපි කැමැත්තෙන් ගේනව නෙමෙයි. විපක්ෂ අපි ගෙනාවු යත් නෙමෙයි. ආණ්ඩු පක්ෂෙන් ගෙනාවු යත් නෙමෙයි. නමුත් ඔබතුමාලාට හරියට වැඩ කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම නැවත කවදාකවත් ආපදාවෙන් වංචා කරන ඉතිහාසයක් මේ රටේ ඇති වෙන්න දෙන්නේ නැහැ. මේ රටේ ඇති වෙන්න දෙන්නේ නැහැ. ඒ සහතිකය අපිට දෙන්න පුළුවන්. ඔබතුමාලාට අපි දන්න හුඟක් ඒවා වෙලා තියෙන ඉතිහාසයම තමයි. හුඟක් බෙදන්න ගත්ත ඒවා ගෙවල් වල ගෙනිච්චා. බෙදන්න ගත්ත ඒවට ආයි ආපදාවක් කියුරුනාම ඊළඟ ආපදාව තමයි පරීක්ෂණයක් එන්න ඕන. මොකද ඒවා ගසා කාපු ඉතිහාසෙ. අද ඒ වෙනුවට ඒවා ඊට වඩා වෙන් කරන ප්‍රමාණයට වඩා වැඩ කරලා පෙන්වන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අන්න ඒක තමයි වෙනස. ඒ නිසා විශේෂයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ විවාදය ගෙනාවු එකට. මේ විවාදය ගෙනාවු එකට. ඒ වගේම මම නැවතත් කියනවා ඒ ආපදාවට පත් වෙච්ච පවුල් වලට සහන දෙන්න ජීවිත හානි වෙච්ච අයට වන්දි දෙන්න පිළිබඳ අපේ ආරක්ෂක නියෝජ්‍යමතුමා දැන් කිව්වා අපි ලෑස්ති. මොකද මේ රටේ හැම ජනතාවගේ බදු මුදල් මේවා. මේවා හොරා කන්න නෙමෙයි තියෙන්නේ මෙවැනි විශේෂ තත්ත්වයක් යටතේ ජනතාවට අවශ්‍ය සේවය සලසන්න. මම ඒ නිසා විශේෂයෙන් මම කියනවා මගේ දිස්ත්‍රික්කේ මාතර දිස්ත්‍රික්කේ මේ ආපදාව සිද්ධ වෙච්ච වෙලාවේ දවස් 3ක් ඇතුළත ඒ හැම දිනාටම සහන සලසලා වියලි ආහාර බෙදන්න ඕන අයට වියලි ආහාර දීලා නැවත ඒ ගෙවල් වලට යවලා යථා තත්ත්වයට පත් කරන්න මෙදිහත් වෙච්ච සියලුම රාජ්‍ය නිලධාරීන්ට ත්‍රිවිධ හමුදාවට විශේෂයෙන්ම ආරක්ෂක ලේකම්තුමාට අපේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතුමාට දරු අධ්‍යාපන ඇමතුමිය ඉතායික්මන් තීරණයක් ගත්තා විභාගයේ අවශ්‍ය නම් තව දින 3ක් කල් දාලා උසස් පෙළ ළමයින්ට සහන දෙන්න කිසිම ළමයෙකුට විභාගයේ ප්‍රමාදයක් සිද්ධ නොවි ඒ ලෙවල් විභාගේ තියන්න පුළුවන්කම ලැබුණා. ඒ ලැබුණේ මේ தත්ත්වය හරියට කළමනාකරණය කරන්න රජයක් හැටියට මහජන නියෝජිතයින් හැටියට අපිත් රජයේ නිලධාරියොත් එකට මැදිහත් වෙච්ච නිසා ඒ සියලු දෙනාටම ස්තුතියි. මේ යෝජනා ඉදිරිපත් කරපු ඔබතුමාටත් ගොඩක් ස්තුතියි.